අපි අපි දහම් සාකච්ඡා ආරම්භ කරමු. අපිට දහම් ප්‍රශ්න කිහිපයක් ලැබිලා තිනවා. අපි එකිනෙක විග්‍රහ කරලා තේරුම් ගන්න බලාපොරොත්තු වෙමු. මේක ප්‍රශ්නයක් තියෙනවා මේ දෙමාපියෝ දරුවන්ට හදි හෝනියක් කරන්නේ ඇයි? ඒ කවර හේතුවක් නිසාද? අපි එක පැත්තයි දැකලා තියෙන්නේ. තවත් පැත්තක් තියෙනවා. දරුවෝ දෙමාපියන්ට හදි හෝනියක් කරන්නේ ඇයි කවර හේතුවක් නිසාද? ඒකක් දකින්න ඕනේ. දෙමාපියන් දරුවන්ට විතරක් නෙමෙයි. ඒක අන්‍ය පුද්ගලයන් අන්‍ය පුද්ගලිට හදි හෝනියක් කරන්නේ මොකද? ඒකත් දකින්න ඕනේ. හදි හෝනියක් විතරක් නෙමෙයි සියලුම අවැරෙන් කරන්නේ මොකද? ගුප්ත පැත්තක් තියෙන අපේ ඉන්නේ හදුණියන්නේ ගුප්ත පැත්ත. ඇයි මිනිස්සු ප්‍රාණඝාත කරන්නේ? ඇයි මිනිස්සු හොරමර වංචා කරන්නේ? ඇයි මිනිස්සු සුරාසුර දුරාචාර කරන්නේ? ඇයි මිනිස්සු බොරු කියන්නේ? ඇයි මිනිස්සු ගේලම් කියන්නේ? ඇයි මිනිස්සු පරිසවාදෙන කියන්නේ? ඇයි මිනිස්සු ප්‍රලාප කියන්නේ? ඇයි මිනිස්සු ලෝභ වෙන්නේ? ඇයි මිනිස්සු තරහ වෙන්නේ? ඇයි මිනිස්සු මොඩ වෙන්නේ? ඔය විදිහ පන්තිගත ඕකමයි. ඔය දසාකුසලේ නැහනවා ඒක වුණේමකට නෑ. අවුරුවා කාටවත් හිංගි මාත්‍රයක් කරන්නේත් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණනි මේ විනාශයට එකම ධර්මයක් පනවනවා. මොකද්ද? ලැජ්ජා බය නැතිකම. හිරියොතප් නැතිකම. මේ හිරියොතප් දෙක නැත්නම් යම් සත්ත්වයෙකුට ඔහුට මවට පුතා පේන්නේ නැහැ, පුතාට මව පේන්නේ නැහැ, තාත්තට දුව පුතා පේන්නේ නැහැ, දුව පුතාට තාත්තා පේන්නේ නැහැ, ඥාතියා පේන්නේ නැහැ, ගුරුවරයා පේන්නේ නැහැ. ඒකක්වත් නැහැ, ඔක්කොම වැහෙනවා. පාපේට ලැජ්ජාවයි බයයි නැත්නම් මෙන්න මේක හේතුව කියලා පෙන්නේ. මේ පාපේට ලැජ්ජාවයි නැත්තේ පාපේ ආදීනෝ දැකේ නැති නිසා. පාපේ ආදීනෝ දැකේ නැත්තේ ඒ පාපේ ආදීනව ක්‍රියාත්මක නැති දැක්ක උතුමා ඇසුරු කරපු නැති නිසා. ඒ ඇසුරු කිරීමක් නැත්තේ ශ්‍රද්ධාව නැති නිසා. ශ්‍රද්ධාවක් නැත්තේ ලැජ්ජාවයි නැති නිසා. ලැජ්ජා බය නැති කාට ඊට ගැලපෙන ලැජ්ජා බය නැතිවම ලොකු වෙනවා. ඒ ඇසුර ඉඳගෙන ඒ කුණු ගොඩම වලනවා. ඒකට එකක් පස්සේ මෙන්න මේකයි හේතුව. මේක අහවල් පුත්කලියර කියලා පවරන්න බෑ. අම්මල තාත්තර දුවර පුතාට එහෙම කියලා පවරන්න බෑ. තම තමන් තව තමන් ළඟ දැනගන්න තමන් පාපීට ලැජ්ජාද පාපීට බයද නැද්ද කියලා. පාපේට ලැජ්ජාව බයක් නැත්නම් ඒක karma හේතුල නැතිකම. පාපේ karma පාපේ බලපතරකම යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් දැනගත්තල හම්බ වුණා නම්. දිවසක් නැත්නම් ඒ වගේම නුවණින් මෙනෙහි කරන නුවණකුත් නැත්නම් ඒක විග්‍රහ කරගන්න කල්යාණ මිත්‍ර සම්පත්තියකුත් ලැබුණේ නැත්නම් සාමාන්‍ය කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. ඒක හැමිලියෙන් බලාපොරොත්තු වෙන්නේ කල්යාණ මිත්‍රයන් ඇතුලේ. ඒ උන්වහන්සේලා දැකපු සත්‍යෙ අපි අවිශ්වාස කරන දෙයක් නැති බව තේරුම් ගන්න ඕනේ හේතුව ඇතුව. කල්‍යාණ මිත්‍රයා කියන නියම දිහින් කියන්නේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ලෝකේ ඇතුළට බැහැලා නැති බුද්ධලයා. එයයි කල්‍යාණ මිත්‍රයා විය යුතු. කල්‍ය කියන්නේ කළු බව. නැහනම් පාප ධර්ම. නැ කියන්නේ නසන. පාප ධර්ම නැසීමට යම් මිත්‍රයෙක්ගේ සම්බන්ධයේ හේතු වෙනවා නම් ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය. යම් පාප ධර්මයක් නැසීමට යම් කෙනෙක් ඇතුළ හේතු වෙනවා නම් අන්න ඒක කල්යාණ මිත්‍ර සම්පත්තියක් වෙනවා. පාප ධර්මයන්ගේ ආදීනව දැකේ නැති කෙනෙක්. පාප ධර්මයන්ගේ ආදීනව ප්‍රකාශ කරලා ඉතින් ඒකෙන් කෙනෙක් මුදවනවා කිව්වොත් මේකට හේතු නැහැ. එහෙනම් පාප ධර්මයන්ගේ ආදීනව දකින්න ඕනේ. පාප ධර්මයන් හටගන්නේ කොහොමද දකින්න ඕන? මුලම කපාගත්ත කෙනෙක් හිටියෝ. ඒ තමයි ආර්ය පුද්ගලයා. පව් නොකරන පුද්ගලයෝ ඉන්නවා. හැබැයි ආර්ය පුද්ගලයෝ නෙමෙයි. පාපයේ මූල හේතුව නම් ලෝභයේ, දේශයේ, මොහයේ දැකලා. ඒ අනුසය සමග විදහරිනවා නම් ආර්ය මාර්ගය අනුගමනය කරලා ඒ තුල් ලැබු යථාභෝධය සිද්ධ කරගන්න ඕන. පාපී ගැඹුර ඉතාම ගැඹුරට දැක කෙනෙක් වෙනවා. ඒ ආර්ය ධර්මයේ අසුර කරපු අයද ලැබෙන ආභෝධයේ ගෝචර වුණොත් ඒ ගෝචරත්වයෙන් දකින පාප ධර්මයේ කොච්චර භයානකද අන්නේට දකින්න ඕනේ. අනේ පාප ධර්මයන්ගේ භයානකකම දැක්කගෙන ඒක අවබෝධ කරගන්න හි ස්වභාවය විවිධාකාර හේතු පෙන්නලා ඒ පාපී ආදීනෝ පෙන්නලා දෙනවා. ඒකෙහි ඉතලා ශ්‍රද්ධාවෙන් විශ්වාසයක් තියලා තමුණු කල්පනා කරලා බලන්න ඕනේ කිහිමද කියේ. කවුරු අපි වර පිළිගන්නව නෙමෙයි, අහර ගන්නවත් නෙමෙයි. හේතු සාධක දෙය කියන කතාව කියලා. එහෙම විග්‍රහ කරලා බලනකොට හේතු පේනවනම් ඒකයි කරගන්න ඕනේ. අයි කරගත්තොත් තමයි යහපතයි. හරි වුණ යන්නේ මහ බලපතල දේවල් නෙමෙයි ඊට පස්සේ ඇඟේ වහපු මදුරු එකක් මරන්න යන්න හිතෙන්නේ. ඒක පණලා දානවා නිසා ඒකත් ගහ බලන්න හිතෙන හිතිල්ලකත් ඉන්නේ නැති වෙනවා. අනුන් සතු දෙයක් අනුන්ගේ ගෙදියා හොරමලවංචාවෙන් ගන්න හිතක්වත් නැතු වෙනවා. සුරාවට සුදුර දුරාචාරයට හෝ මොනවා හරි අවදි සමාන්ත අවදීන ලෝකේට අවදීන යමක් ඇත්නම් ඒක ඒ වැඩේ ස්වභාවය තමත්ම පේන්න පටන් ගන්නවා. තමත වැටහිනවා. ඒකේ අවදිතාවේ අහාරතාවේ දකින්නවා. වෙනීමේ සාන්තියක් දකින්නවා. මෙන්න මෙහිම සමාධියේ නුවණ ඊට පස්සේ ගෝචර වෙනවා. ඒ ගෝචර වෙච්ච කට්ටිය විතරක් පාපයන්ගෙන් මිදෙනවා. ඒක නොකරනා කියන අපි මොනවා කරන්නද? ඒගොල්ලෝ පව් කරනවා. ඒ අයම පෙර භවවල පව් කරපු අයට පාප විපාක දෙන්න අලුබල කාර්යයක් වෙනවා. ඒගොල්ලන්ගේ සම්බන්ධයෙන් අර පුද්දලියෝ කරන සසල කරන පෙර කරනලා පාපයන් විපාක දෙන්න අවශ්‍ය කරන පරිසරයක් වුණා ගන්නවා. එවන් පරිසරයක උපදින. එබඳු පුද්ගලයන්ගේ පාපයන්ගේ අසත් ධර්මයන්ට ගෝචර වෙනවා. එබඳු අසත් ධර්ම පුද්ගලයෝ ඇතුලේ උපදින්නේ. එබඳු කෙරෙහි පාප කර්මයන් හේතු කොටගෙන ගෙවා ගන්න පසුවල. මේ කවු කාර්යයටම බාර දීලා නැහැ. ඒකේ තියෙන සියලුම ඒක සම්පූර්ණ වගකීම අර බාහිර කවු කාර්යයටම බාර දීලා අපිට වේරෙන්න බෑ. මොකද මේ පාප කර්මයේ ප්‍රධාන කාරණයක් අපි ළඟ තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ වේරුනේ නැහැ දේවදත්තරල විතර කරපු වැරදි පාප කර්මයේ බාර දීලා. ගල පෙරලපු එක බුදුරජාණන් වහන්සේට දේවදත්තරල විතරක් ඒ වගේම බාර දුන්නේ නැහැ. දුනුආයනියද මරණ හදපු එක දේවදත්තරල හැතුම පිළිසල බාර දුන්නේ නැහැ. ඒගොල්ලන්ට විතරක් බාර දුන්නේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේට ඇට කැඩෙනකන් ගහලා ගහලා කුඩු කරලා ඇට කාලයට වාගේ කුඩු වෙනකන් ගහලා උන්වහන්සේ අප මේ පිරුණම් පානකන් ඒ කරපු අපරාධී අර හොරුන්ට විතරක් බාර දුන්නේ. ඒක කොටස මුගලන් මහරහතන් වහන්සේ ළඟ තිබුණා වගේ ඉන්න. ඒ අල්ලය කරපු එකක් නෙමෙයි. ඒ හොරු අල්ලලා හිටන් කොසල රජුරු දඬුවම පැනෙව්වා. කරවටක් කොළේ වලල නගුලෙන් බෙල්ල කල්ල යන හිහා ඇතු වැදලා තියෙන නගුලෙන් අතරින් ගෙනියනවා. හැමතරම යනකොට දෙන්නේ උරි කෑලි බෙලි කෑලි 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 කැරි කැරි යනවා. අර නගුල්ට අහු වෙනවා. දෙවන හැමතරාවකට හිහා මෙන්න මෙහෙම එකකට කිසි දළුවම මේ රාජ බුදුරජාණන් වහන්සේ වැල්ල එකක් පෙන්නවා. ඔය හොරු ඔය තරම් දරුණුනේ හොරුන්ගෙම තියෙන දරුණුකම නිසා නෙවෙයි. මුගලන් හාමුදුරුවෝ මීට පෙර සංසාරේදී අම්මා තාත්තාට ගහලා ඒ අම්මා තාත්තා මරලා දාපු පාපයක හේස මාත්‍ර පාපයක් ඔයාලු. ඒ පාපේ ගෙවන්න දෙවිච නිසා තමයි හොරු ඔච්චර දරුණුනේ. පූර්ණ වශයෙන් හොරුන්ගෙම තියෙන දරුණුකම නෙවෙයි කියලා අර දළුවම ලිහිල් කළා කියන්නේ. හැබැයි එතෙන්දි ලිහිල් කරලා තියෙන්නේ ඒ වරු එදා කරකට දළුවම ආනන්දරේ පාප කර්මයක් කරගත්. ඒක අප්‍රමාණ විනිඳ වෙනවා. ඒක වළක්වන්නත් බැහැ. බුදුරන් වහන්සේට ගල් පෙරළේ පෙර බුදුරන් වහන්සේ දේවදත්තට විතරක් බාර දුන්නේ නැහැ. මමත් මේ බෝධිසත්ව කාලේ ළමයෙක් වෙලා හිටන් අර ආවුදු දෙනකොට ගල්පාරක් ගහලා ඒ කරපු එකේ විපාකේ මට අද විඳින්න වුණා මේ විදිහට කියලා තියහත් තියෙනවා. එලගේ උන්වහන්සේට විච කර්ම අපි මුලින්ම දැන් දීලා ඇති ඒ ලිපි දීලා තිබුණේ අපි ලියපු එක. කර්ම 14කින් 12ක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදිම සිද්ධ වෙච්ච ඔය කියන්නේ දේශනා කරන අවස්ථාවේ දේශනා කරපු කර්ම 12. උන්වහන්සේ කරපු දේශනාව ගැන 10 වෙනා කර්ම 12ම උන්වහන්සේට පළ දුන්න විපාක ආපු හැටි. හැබැයි විපාකාවේ බාහිර ලෝකේ කායෙන් කායෙන් හැටි තමචින්චි මානිකාවගේ විපාකාව. ඒ වගේ එක එක බුද්ධලින්ගේ නිඳා අපහසාව ඒවට හේතුව ඒ අය විතරක් අමාරම කිසිම අලුපාඩුවක් නැතුව කරා කියන එක නෙමෙයි. උන්වහන්සේ වෙලා උන්වහන්සේ සසල කරපු එක හේත කර්ම විපාක මත මෙහෙ පළ දුන්නා. ඒකට ගෝචර වෙන්නේ අනේ බුද්ධලියෝ සම්බන්ධ වුණා අසත්පුරුෂය. අසත්පුරුෂය මහ විනාශයටපත් වුණා. එදියේ මෙන්න මේ වගේ අපිට යම් කිසි විදිහක දුකක් කරදරයක් එනවා නම් තනිකරම අනුන්ට බාර දීලා බෑ. අපි සුදාන වෙලා බෑ. ඒකයි කියන්නේ අපි සංසාරේ ගමනේ එනකොට වරදක් පාපයක් අවලක් අසාධාරණයක් මේ ලෝක සත්‍යයක් නොකරපු කිසි කෙනෙක් නෑ කියලා. ඉතින් අපි මේ ලෝකේ ඇවිල්ලා හිටා සුන්දර දෙයක් සම්පූර්ණ විදහස් වෙනවා බලාපොරොත්තු වෙන කොහොමද හම්බුනේ? අපි කරලා තියෙන හිම ලබන්නේ නැහැ. දුකක් කරදරයක් නැතුව කාගේවත් හිංගියක් හිංසාවක් නැතුව ඉන්න තැනක් ලැබලා තුනවා. අපි අප්‍රමාණ සංසාරයේ කිසිම කෙනෙකුට දුකක් කරදරයක් නින්දාවක් අපහාසයක් නොකරපු පුද්ගලයෙක් වින්දෝ. ලෝත්‍රා බුදුපියාණන් වහන්සේවත් එහෙම කරලා තිබුණා නැහැ බෝසත්ත්වකාර. ඔය අතලෙදි ඕන තරම් කියලා තියෙනවා. ඒ කිවිච්ඡාසේ සමාතලම උන්වහන්සේලා ලෝත්‍රා බුදුවිලා පළදුන. මල්ලෝ කොරමිජේකට ගිහිල්ලා මිනිහේ කොඳ කඩලා තියෙනවා. දේපල බංහාවේ තමන්ගේ මේ සහෝදරය එක වෙලා හිටපු කෙනෙක් ගලකින් පල්ලට පල්ලු කරලා ගල් ගෙඩිය කරන් ඔලුවක් පොඩි කරලා තියෙනවා. එහෙම වෙලක් කරලා තිබිලා තියෙනවා. මේ අනන්ත අන මහා කරුණාවේ පාරමිතා පුරාගෙන අදලේ මේ සසල තියෙන ස්වභාවික බලපෑම ඇති උන්වහන්සේලා. මේ තරම් දරුණු අවස්ථාවක් තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මොකද අපි ඉතින් හිතන්න ඕනේ. අපි අද සුදාන වෙන්න හැදුවත් බෑ. සුදාන වෙන්න නෙමෙයි තියෙන්නේ මෙච්චර කල් කරපු යා බයානකකම දැකලා ආයි දැනතුම් ජීවිත හොය හොයා මේකේ මේ ක්‍රම හොයන්නේ නැතුව ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තමන් කරපු දෙයට මහා පුණ්‍යවන්තකම් කරලා කුසල කර්ම කරලා ඒ පුණ්‍යානුමෝදනා කරමින් ඒත් සිත්පතමින් මගේ වෙච්ච වරදට මින්පසු මගේ වරදක් නොවේවා මගේ වුණ වරද ගෝචර වෙච්ච යමෙක් ඇත්නම් ඔහුට මේ පින් අනුමෝදනාව ලැබේවා ඒ පින් පෙත් පිහිටාවා ඔහුට යහපත සුඛිත මුදවාවට පත් වේවා උන්ගන් නිවන් දකින්න ලැබේවා මේ අනන්ත සසර දුක වැටහේවා මේ ආදී වශයෙන් ඒ අයවත් මෙත්සිත පතුරවෝ තමන් තමන්ගේ වැඩි අප්‍රමාදව කරගන්නවා මිස මේකේ තවත් සැනසුම්සාරයක් තියන හොයන්න ගියොත් එහෙම ඒක තරම් අවිද්‍යාවක් තවත් තමන් කරපු හරිය තමන් දැකලා නැති නිසායි මේකේ සැනසුම්සාරයක් තියන හොය හොය තවත් දඟලනවා අසු මාත්‍ර මොහතකවත් මතෝන හැටියට පවත්වන්න පුළුවන් කියලා ලෝකයක් හැදෙන්නේ නැහැ මොකද මම කනුටෝල හැටියට ඉඳලා ලෝකයක් නෙමෙයි මේ ගොඩ නැගිය මතෝන හැටියට ඉඳලා ලෝකයක් එහෙම හිත හිත අනුත අවල කළා නොකට හිතු ගම් කළා යල්ලෝම තමයි සසරේ. ඒකෙදි හොඳට හිතලා බලන්න ඇතිකම නිසා පේන්න. මගේ වල ලොකු කරගන්න ඕනේ මට වැඩි හරිය ගන්න ඕනේ. ඔය අදහස ගන්නකොටම අනිකට අඩු වෙනවා. බාල හරිය අඩුපාඩු හරිය අනිකට. මට හොඳ හරි. දැන් මේ මානසිකත්වයේ කොච්චර දුරට තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න මේ ගෙඩියක් අපල රටේ ගා තේබොන්න. නිමින් ඇහැගින කොකියල දල්ලා. දන්නේ නැහැ ලොකු කැලේ හිමින් අතරේ විලහක බලන්නේ දැන් ලොකු කැලේ. පොඩි කැලේ හවුල් ගන්නේ කවදාද? අහන්නේ හවුල්ලා තියෙන ලොකු කැලේ. හර බලන්නේ ගන්න. එහෙනම් හොරෙන් එකපාරක් බලපුවාම කැලේ ටික ප්‍රමාණය ලොකු කැලේ එපම දැකලා ඉවරයි. මේ කතා බහ කරන ගමන් දැද්ද ගමන් අරන් තියෙන්නේ ලොකු කැලේ. හේල්ලා ටික කල්ලගුනම හොඳ ගෙන්නේ. මේ සාමාන්‍ය ලෝකේ අපි දන්නේ නැතුව අපිට වැඩි ලාභ ගන්න අපි කරන අපිට ආවලා ගන්න වැඩි. එතන පටන් ගන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි මෙතන පටන් ගන්නේ හැම දෙයකදීම බලන්න. අපේ වාසිය. අපිට හොඳට ඉන්න. දැන් මේක තමයි හතර සත්‍යයේ හැටි. ගේදොර ඉලකලා වැව්වා සකස් කරලා ඔක්කොම කරගත්තා. තමගේ ඇදබුඩු කොට මිට සකස් කරගත්තා. සුද්‍ර ජීවියක් නම් කිසිම තැනක් දෙන්නේ නැහැ. එක ගැහුවා අරින් කරවත් මෙහෙන් ගැහුවා. සමහර බුදියෙන් දෙනවා දාගන්න ඒ කාලකන්නේ කෝවිල් එකක් ඇවිදලා. මොනවා හරි කවන්න ඔයගොල්ලෝ දාන්න. ඔව් මදුරු වෙනා පත්තු වෙනා කොයි කොවිල්ලේ මදුරු කොවිල්ලේ අපිට දැන්සිල්ලේ ඉන්න අනික මැරලක් කමන්නේ ඕක තමයි අපි අරන් තියෙන නිගමනේ මේ මේ පුඩ කුඩා තේ නිසා බැලුවොත් එහෙම අපි මේ ලෝකේ අපි තැන ගන්න අපි අනුන්ට කොච්චර හිංසා කරනවා පුද්ගලීන්ට හෝ සුද්ධ ජීවිත හෝ විශාල හිංගියා හිංසාවක් කර කර තමයි අපි මේ ලෝකේ ජීවත් වෙන්න හදන්නේ තැනසිල්ල හොයන ඊට පස්සේ අපිට සාර්කවාද කෙලවරක් නැතුව එනවා. ඒ කියන්නේ අපි උන්ගේ කාලා නැහිඳ කියලා එතකොට කියන්නේ. අපි එහෙම සර්කයක් ඒකට දානවා. කොයිතනින් හරි අපි කාගවත් අටකොල හරියන්නේ නැහැ. මම කරගත් හරිය වදානික කරගත් හරියන්නේ නැහැ. ඒකේ ස්වභාවය ඒකයි. ඉතින් ඔය සුත්‍ර ජීවී බවට පත් වෙලා තියෙන්නේ ඔය වැඩේ කරන්නේ කිහිලා කවදාද? තමන්ගේ දරගන්න කිහිලා අනික බාගන්න ගිය එකේ විපාකේ තමයි සියලුම තිරසත්. සියලුම අපාරහස සත්තු. සියලුම සුත්‍ර ජීවි තමන්ට දැනගක ගන්න අනිකාර හිංගි කරපු එකේ විපාක විඳිනවා. තමන්ට දැනගක ගන්න ඕනකම තිබුණ නැත්නම් එහෙම බලාපොරොත්තුවක් තිබුණ නැත්නම් අර අසාධාරණ අදහස ඉවරෙකම ඉවරයි. ඉතින් ඔගේ ලොකු කැලලක් ඇවිලා විපාක දෙනකොට අපිට ඕක විතරක් හොඳට පේන මොරගේ දියව. අනික අවැඩිය තරම්වත් පේන්නේ. අපිට කරපු එක ලොකු වෙට පේන ලොකු අසාධාරණයක් ලෝකේ. අපිට ඕකම පේනවා. අපි කොහොලා තියෙනවා අවැඩක් තා කෙසේක තරම්වත් පේන්නේ. ඒක වැහි. ඉතින් මෙහෙම දෙයක් ලෝකේ තියෙනවා. ඉතින් අපි දකින්න ඕනේ අපේ අනුපාදු. එහෙම අනුපාදු කරගෙන කරගෙන ආපු ලෝකයක් තුළ සැනසුම්කාරට පැවැත්මක විභාග ඵලය බලාපොරොත්තු වුණාම හම්බ වෙන්නේ. කල්ලසුක්ඛං කල්ලසුක්ඛ විපාකං කියලා. කලසුදු මිශ්‍රව කරපු පාපයේ කලසුදු විපාකයක් භුක්තියට එනවා. කලසුදු විපාක දෙන්නේ මනුස්ස ලෝකේ. ප්‍රධානම දේ. මනුස්සයෙක්ට හැම වෙලේම කලසුදු මිශ්‍රව නැත්නම් පින්පව් මිශ්‍රව කරපු දෙයක විපාක ඵලය තමයි මනුස්ස ලෝකේ විපාක විඳින්නේ. මේ හොඳම එක බලාපොරොත්තු වුණාට කොහොමද හොඳම එකක් ඉන්නේ? අයි ඒක කරකව අසාධාරණ විපාකේ ඒක කියලා එනොත් ඒකට අපි ගෑ ගන්න හරියනවා. දෙකම විඳ වෙනවා. ඉන් අපිට වලකම තියෙන පාපේ විපාකේ ඔහොමයි නැත්නම් කර්මයේ විපාකේ ඔහොමයි කියලා දැනගත්තාට පස්සේ හොඳ විපාකයක් හොයන්න හොඳ කර්ම කරන්න එහෙම කතාවක් අපි අබල නැත්නම් කරලා නැත්නම් අවිද්‍යාව මුල් කරගෙන අපි කටයුතු කරලා තියෙන කවදාහක් අපි හොඳ දෙයක්ම කරා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපිට තියෙන කවදාත් ඕකේ ප්‍රතිඵල කවදාහරි උගුණපන්දරක එනවා මිස අමුතුලක් එන්න විදියක් නැත්නම් හැබැයි තරන්දුරට මේකෙන් ඉවත් වෙන්න පල්ලෙක මිස ඕක හදාගෙන සුද්ධ කරන ඕකේ ඉන්න බෑ. කොබාලි එකයි ඒක අපි දකින්න ඕනේ. කරදර නැති ලෝකයක් ගොඩනගන්න හිතනවා නම් ඒ හිතන එකත් මහා මෝඩකම. ලෝකයේ කිව්ව විපාක ඵලයක්. කර්මලත කර්මයන්ගේ විපාක ඵලයක්. ඒ જાති මිස සමාන පොදු වැඩ කොට කරපු අයගේ පිටසෙන ඒ අයගේ පොදු ලෝකයක් දිහි වෙලා තියෙනවා. ඒගොල්ලේ පොදු ලෝකේ ඉන්න පොදු පිරිස. ওই පිරිසට අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් අර කරගත්තේ වර කර්ම විපාක කියනවා. හොඳ එකක් එනකොට නරක 1000ක් එනවා. හිත සන්තෝෂ කරගෙන ඉඳ හැදුවා විතරයි වචනයක් hina වෙලා හිතයි විතරයි අද එක දවසක් ඕම් පටන් ගත්තා. දැන් ඉතින් දවසම කාල කරා. ඉතින් අද නම් මොන කර්මයක් දෙන්නේ ඵල දුන්නේ? මොකද මේ වෙලා තියෙන්නේ? අනේ මෙහෙම අසත්පුරුෂයෙක් මට ඉඳ උනානේ. ආපු විපාකයේ වේදනාව පිළිබඳ ඒක පරීක්ෂණ කරලා ඒක නිරීක්ෂණ කරලා නිගමනක් දීලා ඉවරයි. හැබැයි විපාකයේ හේතුව පැත්ත පළාතක බලන්න. මෙහෙම එකක් ඉන්නේ මොන හේතු වෙන්නේ කියන එක බැලුවා නම් බුදුදහම තියෙන්නේ දෙන්න. බුදුදහම හැමලින්නේ ඵලයෙන් හැදෙන මේ ඵලයට හේතුව හොයන. හේතුව හොයපුවාම නරක ඵලය ආවෙ මේ හේතු වෙන කියලා දැනගන්න. එහෙනම් මේ විඳින්නේ හේතුවක ඵලයක් කියලා දැනගන්න. මතු හිටියොත් මතුත් මේ හේතුවේ ඵලයම මට විඳ හම්බෙයි. හේතු ඵලයක්ම. එහෙනම් දැන් පරක් හේතුව නැතිකොලොත් මතු ඵලය හැදෙන්නේ ඊට අනුව. එහෙනම් මෙබඳු මේ කළු සුදු මිශ්‍ර මේ හේතු කරන්න තියෙන හේතුවකින් හටගන්න ඵලයේ මතුවලත් එහෙම වෙනවා. මම කවදාවත් ජරාවේ මරණයේ ශෝකයෙන් පරිදේවෙන් දුකෙන් දුමනසින් උපායාසයෙන් මිදෙච්ච ජාතියක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මේ ඔක්කොම මමත්වයේ මුල් කරගෙන ඒ මමත්වයේ ජයගන්න කරපු වැඩ පිළිස්සක් අපේ පොඩියේ තියෙන ඕවා මිස. ඕවා විපාකي අපිට එනවන්නේ. ඔය විපාකي දැන් කොහොම භුක්ති විඳින කොහේ හොයන්නේ භුක්ති විඳින. ඵලයේ පිළිබඳ තියෙන බලාපොරොත්තුව හරියන්නේ නැහැ. ඵලයේ හේතුවට අනුකූලයි. එයා ලැබිලා තියෙන ප්‍රතිඵලයේ පිළිබඳ අපි කාමස්සුළු වෙලාවක් කම්පා වෙලාවක් හරියන්නේ කෙන විදිහට ආපුවා. හැබැයි හේතු නිර්මාණය අපි දැන් කරන එක. අවිද්‍යාව නිරෝධ කළොත් හේතු නිර්මාණය ඉවරයි. ඒබඳු ඵල ප්‍රයත්නත් තුළ මතු සම්බන්ධයේ සාහමුලින් කෙලවරයි. එදාට දුකෙන් නිදහස්. මේ කාර්ය මාර්ගයේ දියදින ප්‍රඥාවට ගෝචර විය යුතු ධර්මයේ හැටියට ගතේ තීරණේ ඕකයි කියලා දේශනා කරා. අන්නේ තීරණේ අපි ගත්තේ නැහැ. අපිට බෞද්ධත්වයේ තුල ප්‍රතිඵල ලබාගෙන යථාර්ථයෙන් ඉන්න බෑ. ඉතින් මේකෙන් අපි දැනගන්න ඕනේ මේ එකිනෙකුට එකිනෙකේ හොයලා පැත්තක් කල නිකන් මේක ගන්න බෑ මේක. ඇයි මේ දරුවන්ට දෙමව්පිය මෙහෙම කරන්නේ? ඇයි මේ දෙමව්පිය දරුවන්ට මෙහෙම කරන්නේ? ඇයි මේ නෑදෑයෝ අපිට මෙහෙම කරන්නේ? ওই කෑල්ලක් විතරක් අල්ලගෙන මේක විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේක විහාර යාප්ත වෙච්ච ප්‍රශ්නයක්. ඇයි මේ ලෝකේ මාත දුක් කරදර වෙන්නේ? සවසම්පත් හොයලා ගියාම ඒ මර දුක් විඳින්න වෙයි. මනුස් මාත්වලා තියෙන්නේ ඕක. මම සවසම්පත් හොයලා ගිහලා අනුන්ට දුක් දීපු එක වෙන එකක් මං ඉන්නේ කරා ඉන්නේ කොහොමද? ඒ හේතුව ඒක.
හැම මොහොතක් පාසා උයන්ද ගියානම් මොකද කරන්නේ මේ මිනිස්සු වෙලා කරන හැටි. උයන්ද බියන්ද ගියානම් දේසි වැඩේ මං කරන්නේ. බරපතල වැඩේ අනිත් කාරිය කරනවා. මේ විදිහ කැමැත්තෙම කරන වැඩි. වැඩක් පලක් කරන්න ගියානම් ඉදහල දොර පයින්නේ මොකටද? හදිසියක් වෙලාද නැහැ. දේසි වැඩේ අල්ලගන්න. අමාරු වෙලේ ගන්න. ඕනේ කරගත්තා. දැන් මධ්‍යස්ථ වැඩක් නෙමෙයි මේ ගන්න හදලා. හැම වෙලේම අමාරුවේ හරදේ කණිකර දාලා දීසියක හොදේක මත. දැන් ඕකම නෙමෙයි දෙන්නේ ආපහු. මේ ඕකේ විභාගය ආපුහම ලෝකයා මට හොදේක දීලා අනික අමාරුවේ ගනින්න. නෑ උනුත් හොදේක හොයාගෙන මට වයින් මට කරදර කරනවා. ඒක වලක් ගන්න බැහැ. ඒ ලෝකයා තම තමගේ මතේ තම තමගේ දෘෂ්ටිය ජය ගන්න ඒකේ විහිදලා. අනික පාගෙන එක තමයි ලෝකේ කරන්නේ. ලෝකේ උච්චරයි. ඔය දිහා ලෝකයක් හොයන්න බැහැ. අපි ගොඩනගලා තියෙන හේතුව එහෙම හේතුවක්. ඒ හේතුවේ ඵලය අපිට නාමයක් වෙන ඵලයක් එන්නේ නැහැ. නම් ඵලයේ සුද්ධ කරන්න අපි යගලුවොත් ඵලයේ හැදෙන හේතුව දැක්කොත් එහෙම. අපිට වෙන සුද්ධ කරන්න පුළුවන් කියලා මම ඉන්නේ. මෙච්චර කාල ප්‍රලාපීච්චයක් ගොඩ කවදා කියලා ඉවර කරන්න. අසංකේ කල්පයක් මම හිතියක්. දැන් මින් මතුවෙත සුද්ධ කරලා. කවදාවත් මේ අසංකේ කල්පයක් තුළ තව ජීවත් වීමේ ආසාවක් තියෙනවා. අවිද්‍යාව එතන තියෙනවා. සසර ගම එතන තියෙනවා. අසංකේ කල්පයක් මම මෙතෙක් කියන ඉදිරියට පවුල කර හිටියා. මට පාප විපාකයෙන් මිදෙන්න බැහැ. මොකද? අසංකේ කල්ප රස ගානක් දහස් ගානක් හරි ඈත. තව විඳින්න පාප වයි ගොඩේ තියෙනවා. කරමු හරි. ඒකෙන් මිදෙන්නේ කොහොමද? මේ මම මේ එක අවුරුද්ද ටිකක් හොඳට ඉඳලා මං කාටවත් කරදර කරන්නේ නැහැ. මෙච්චර කාලයක් ඉඳන් මං බුදුන් අදහගෙන ඉන්නේ. මගේ පාඩුවේ ඉන්නේ. ඇයි මට කරදර කරන්නේ කියලා බේරෙන්නේ. මේ අද්දව 1000 ගියා. ඇයි මට කරදර කරන්නේ මෙච්චර හොඳට ඉන්න මල කියන ප්‍රශ්නෙට පිළිතුරක් ගන්න බැහැ ලෝකෙ. ඒකට හේතුව මොකද? අද මේ මොහොත වෙනකොට කල්ප ගණනාවක් ඉදිරියට භුක්ති විඳින්න පෙරගත සිම්පාව පොදියක් අපි ළඟ තියෙනවා. ඔය පොදිය ඇදි ඇදි එනවා. ඔය බලක් අඬනවා. එහෙනම් ඔය පොදියට වන්දි ගෙවන. අනේ ඔය පොදියට ආයුබෝවන් කියලා මයි යනවා කියේ. පොදියෙන් ඉවත් වෙලා යන දවසට සසර ගමන ඉවර කරගත් දවස දැක්කහම අන්නේ දාටි ඉවරයි. ඒකර මාර්ගයේ පාදා ගන්නවා නිසා පැවැත්මේ සෝහැඳලා හැපි වෙන්න එපා. මේ අද්දවිය හෝ මතු අද්දවිය හෝ සුව පැවැත්ම හොයන්න ලැහැතිනා පැවැත්ම තුල. ඒක මුලාව. යථාර්ථයේ ඒකයි. ලැබෙන පැවැත්මට කනස්සලු වෙන්න එපා. ඒක ආපු හේතුඵලයේ බව දකින්න ඕන. එහෙම හරි මගේ ජීවිතය ගැට ගැහිලා තියෙනවා. ඔළුව බැලුවත් නැරුවේ නෑ. ඒ ඇති. තවර කල්පනා කරන්න පුළුවන් හැටි දිනවනේ. අත කැඩුවත් නැරුවේ නෑ. තවර කල්පනා කරමින් ඉන්නේ මම කල්පනා කරේ උළුවේ. මොලේනි හදවතින් ඇතුලෙන්නේ හිකුවේ මට තව දහම්මගේ හිතා ගන්න තව පණ තියෙනවා මෙන්න මෙහෙම දකින්න ඕන සුණාපරන්ත කියන දේශයේ කරා විසුණු ආශ්‍රයම කියන්න ලැහැත්තියා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මම වස්සාලේ එහි වස්සසන්ඩ යන්නද මහා සුණාපරන්ත ප්‍රදේශයේ ඉන්නේ මහා චන්ද රෞද්‍ර මිනිස්සු ඒක හරි දරුණු කොහොමද ඒ මිනිස්සු අතර ගිහිලා ඉන්නේ ඒ මිනිස්සු ගැහුවොත් බැන්නොත් හිංගි හිංසා කළොත් අපවාද කළොත් මොකද ගන්න තියෙන්නේ? අනේ ස්වාමී මම මේ මිනිස්සුගේ ගුණය අදාතියි. මොකද්ද ඒ ගුණය? මේ මිනිස්සු අපවාද කළා මිස බැන්නා මිස මට ගහන තරම් දරුණු නෑ. මම එහෙම මේ මිනිස්සුගේ ගුණය අදාතියි. ඒක ගැහුවොත් මොකද කරන්නේ? ස්වාමී තුවාල කරලා යන තරම් ගැහුවේ නෑ. නිකන් පාරක් ගහලා ගියා නම් තුවාල කරන තරම් ඉතර සෞදුරයක් කරන මිනිස්සු දරුණු නෑ. එයමයි හිම දුක. ඒ විදිහ හොඳක් තියෙනවා. ගහලා තුවාල කළා. තුවාල කරලා ගියා. අතපය කල්ලයන් තරම් දරුණු නෑ නේද? එහෙම හොඳක් තියෙනවා. අතපයක් කැඩුවා. මරණ තරම් දරුණු නෑ මරණ තුන අතපය කල්ලයන් තරම් ගියා. මං එහෙම ගුණයක් තියෙනවා. මැරුවත් මොකද කරන්නේ? අනේ සාමිනේ වැඩක් නැති සතර ගමන වෙයිම ඉවරයි. මේ පුළුගොල්ල දරාගෙන තවත් කන්න බොන්න දීගෙන පෝෂණය කරේ මේ කය තියාගන්න බැරි. මට කොච්චර සාන්තියක්ද කියලා මං හිතනවා. අන්තිවරක් ගත තියෙන්නේ අනුට පාර දුන්නේ අන්ත හොස්තලේ නේ එහෙනම් වාහන උඩ ගැලපෙන පැත්තම එහි එහාට යන්න කියලා අවසර දුන්නා හැබැයි ඒ කියන එකක්වත් උන්වහන්සේට හම්බ වුණේ නැහැ උන්වහන්සේ වස් කාලේ අවසාන වෙනකොට මාර්ගඵල ලාභීත්වයට පත්වෙච්ච උපාසකවරු 500ක් එකයිද බුදු ගන්න වහන්සේට වැඳ නමස්කාර කරලා හිටියේ එච්චර ලරුණු ගමේ ඉන්න මිනිස්සු 500ක් නලාගාමේ ඵලයට පත් වෙන 500ක් කියලා කියනවා ඒ උපාසකවරු අන්නේ ඒක තමයි මේ විශේෂත්වය. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ਬਾහිදර ලෝකයෙන් එන එක අපිට කැලලක් කරගෙන අපිට මහා බරක් කරගන්න. ඒ කාර්ය මාර්ගයේ ගැළපෙන්නේ මොන ප්‍රශ්නයක් බාහිරින් ආවා හරි අපිට පුළුවන් නා අර වගේ ඉස්සන්න හැබැයි මේක හිතන්න කියනකොට තරහය මොනවද මේ කියන්නේ ඔය කරන්න පුළුවන් දේවල් මම එක නම් තරහයිද අර බුදුන් එක තරහයිද බුදුරජාණන් දේ උපදේශනා කළේ වමනේ මහා විනාශයක් කියලා තරහයිද උනත් උත්තරීතර සැනසෙන මාර්ගයේ පෙන්වතුන බුදුරජාණන් වහන්සේට හෝ ධර්මයේ සැවුවනම් සොස්තරණන් එහෙම මහා පරාජයක් කරගත්තා වෙනවා ආයි කවදද ගවන්නේ ඒක නිසා හැකි තරම් දුරට ඊට අනුකූලව ජීවිතය හැද ගහගන්න උත්සාහ කරන්න ඕන නූපන් අකුසල් නූපදීමට චන්දන් ජනේති කැමැත වැඩි කරගන්න ඕන විරියන් ආරම්භති වීර්ය උපදවන්න ඕන ඉතින් ඒකේ මේ පත් ගන්න ආදී පද ආදී මේ ආදී වශයෙන් විග්‍රහ වෙනවා වීර්ය උපදවන්න ඕන උත්සාහ කරන්න ඕන උත්සාහ කරගෙන ඊට අනුකූලව හිත පිහිටව ගන්න ඕන එසේ කටයුතු කළා හිතන් කොහොම හරි උත්සාහයෙන් ජය ගන්න ඕන උපන් අකුසල් දුරු කරන්න මාදී මෙහෙම දේවල් වෙනවා මේ ඉදිරියට එහෙම දා නොවැඳ මම වග බලා ගන්නවා කියලා ඒකට කැමැත්ත තියාගෙන ඒකට වීර්යය මතු කරගෙන ඊට ඒකේ පිහිටලා හැදවල් දෙකේ උත්සාහයෙන් වීර්යය දැඩි කරන ඒ විදිහට නැවතත් එවඳු අකුසලයක් අකුසල කර්මයක් හිතට මතු නොවෙන්නේ මග පාදා ගන්න ඕන නූපන් කුසලයේ ඉපදීමට උපන් කුසලයේ වර්ධනය කිරීමට ඔය ආකාරයෙන් කටයුතු කරන සම්මා වායා මේ සම්මා වායාම වර්ගාංගයේ වැඩි වෙන්නේ නැත්නම් ඔහුගේ සතිය සමාධිය හපෙන්නේ කොහේද? ආර්යසායක මාර්ගයේ වැඩි කොතනද? නේ ආර්යසායක මාර්ගයේ සම්මා වායාම කියන මාර්ගාංගය අපිට අද අත්‍යවශ්‍යම දැක්කට යුතු දෙයක්. මේ සම්මා වායාමයේ වැඩි යීති බොහොම උත්සාහින් වීර්යය. උත්සාහ කළ යුතු වීර්යය කළ යුතු එකම දෙන සම්මා වායාම. හරිම අවාරුවේ ජයගත්තේ දැන. ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් එනවනම් විශාල උත්සාහයකින් වීර්යයකින් මඩපවත්ත ගන්නවනේ හරි අමාරුවද? අලෝභයේට, අදීසයට, අමෝහයට හේතු වෙන ಗುಣ වඩා ගන්න හරි අමාරුයි. හැබැයි බොහොම උත්සාහයෙන් ඒ ත්‍යාගවන්තකම සමගිය සමාදානෙ කුරු කර ගන්න ඕනේ. තමන්ගේ හිතේ දෙනවා නම් ඒ හිතේ දීම අනුන්ටත් ඒ වගේම නේද? තමන්ට නින්දාවක් අපහාසයක් එනවනම් අනික් කෙනෙකුත් ඒ නින්දාවට අපහාසයට එසියම අකමැති නේද? අනුන්ට ඇති වෙන වේදනාව තමන්ට ඇති වෙන වේදනාවක් වගේ දැනෙන්න පටන් ගන්නවා. ඔය හිත බලාගෙන යනකොට. දැන් අපිට නින්දා කරලා බයිනකොට අපිට හිත විඳිනවා අපිට ඇති වෙනවනේ යකින් 16ක්. හිතේ යම්කිසි ආකාරයක වෙහෙසක් ඇති වෙනවනම්. ඔන්න ඔය ඇති වෙන වෙහෙස වාගේම දැනෙන්න පටන් ගන්නවා අනික් කෙනෙකුට වෙහෙස එනකොට. අනික් කෙනෙකුගේ හිත විඳිනකොට. මේ මාර්ගාංගයේ වැඩනහම තියෙන අත්දැකීමක් ඔන්න ඔය. වැඩිලා නම් දැනගන්න හොයනවා. නැන්න වැඩිලා නැහැ කොච්චර පදයේ කියකින් ඉන්නම් දක් වැඩිලා නැහැ මොන පද භාවිතා කළත් හරියන්නේ නැහැ ඔක වැඩිලා නම් හුමෙන්න ඕන අත්තානම් උපමං කත්වා නහනීය නඝාතී කියෝ බුද්ධ දේශනාවට විරුද්ධ වෙලා වෙන එකක් වෙන්නේ තමන් උපමා කරගත්තා නම් ඒක වැඩුණා නම් දැනගන්නේ කොහොමද මට යම් කෙනෙක් බයිනකොට නින්දා කරනකොට වගේ හිතට යම් කිසි වේදනාවක් දුකක් එනවාද ඒ වගේම අනිකෙකුට නින්දා කරනකොට බයිනකොට හිංහිංසා කරනකොට ඔහුටත් එහෙම එකක් එනවනේ කියලා ඒක ස්වභාවිකයි තමන්ට ආවා වගේ දැනෙන ස්වභාවයක් ආපු දාන. අන්න එදාට හු ඇති එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. තව කෙනෙක් හිතරි දෙන තරම් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ගහනව වයින්නගිනේ කොයින්ද? හිතරි දෙන එක දැකලා තමන්ගේ හිතරි දෙනවා වගේ දකින්න පුළුවන් ස්වභාවයක් කවදා හරි මතුවෙච්ච දාට තමයි අන්න අර මාර්ගයේ වැඩිලා ඔතේ අහුවේ. සම්මා සතියත් වැඩින්නේ ඉතින්. ඒ ටික වැඩිලා නැත්නම් එහෙම කොච්චර පද ටික භාවිතා කරලා සම්මාදික සමාසංගප සමාවචන සම්බන්ධ කියාගෙන ගියාද එහෙම කොච්චර කයින් කිව්වා. මම ආගෙන මුල්ද කියන දන්නා මුල්ද ආගෙන කියන දන්නවා කිව්වා ආර්ය ශ්‍රාණික මාර්ගය කියන පදවැලක් කියන අත ආර්ය ශ්‍රාණික මාර්ගය නෑ වැඩලා නෑ ඔබ තේරුම් ගන්න ඕනේ ආර්ය ශ්‍රාණික මාර්ගය පදවැලකට සම්බන්ධ කරලා සීමා කරන්න දු වළන්න ඕනේ කිව්ව ඕකයි මාර්ගය වැඩි එයිකුයි සම්මා වායාම වැඩි එයිකුයි නොවැඩා මේක හරියන්නේ නෑ ඔබ තේරුම් ගන්න ඕනේ ගැඹුරුයි එහෙනම් මේ අනුන්ගේ ප්‍රශ්න ගැන හිතර ගන්න යන්න යන්න එපා අනු හිංගි කරනවා හිංසා කරනවා කියන එක හිත හිතා ඉඳ කියෝ. එහෙනම් මම මොකද්ද ගත යුතු කියලා ධර්මානුකූලව තමන් දකින්න ඕනේ. අනුගේ හිංසා පීඩා කතාව පැත්ත කර කියන්න ඕනේ. ඒකත් එක්ක අපි සම්බන්ධ වෙලා ඒක තරකෙන් සතමින් විසඳ ඒක ගන්න යනවා නම් ඒක ආර්ය මාර්ගය නෙමෙයි. ආර්ය මාර්ගය ජය මාර්ගයකුත් නෙමෙයි. ඒක පරාජයට යන මාර්ගයක් වෙයි. ඉතින් ඕක අපි දකින්න ඕනේ. දැකලා සමන් සුද්ධ වෙන්න ඕනේ.